নমো তাস্য ভগবতো আরহতো সম্মা সম্বুদ্ধাস্য। নমো তাস্য ভগবতো আরহতো সম্মা সম্বুদ্ধাস্য। নমো তাস্য ভগবতো আরহতো সম্মা সম্বুদ্ধাস্য। সো অন্যে সত্যে পশ্যামি কামেষু অবীতরাগে, কামতংহা হি খাদ্যমানে, কাম পরিলাহেন পরিদহ্যমানে, কামে পতিসেবন্তে সোতে সং ন পিহেমি ন তত্ত অবিরমামি। তং কিস হেতু যাহয়ং মা গন্ধিরতি অন্যত্রেব কামেহি অন্যত্র কুশলেহি ধম্মেহি, অপি দিব্যং সুখং সমধিগৈহ তিষ্ঠতি তায় রতি আরমমানো হীনস্য ন পিহেমি ন তত্ত অবিরমামি ইতি। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සති කිහිපයක සිට මජ්ක්‍ධිම නිකායේ එන මාගන්ධිය සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා මාලාව පෙළගස්වගෙන යනවා. ඉතින් එතෙන්දී අපි දැනගත්තා බුදුරජාන් වහන්සේ මේ මාගන්ධිය පරිබ්‍රාජකයාට දහම් දේශනා කරන ආකාරය. ඉතින් ඒකත් එක පාඩම් පටන් ගත්ත නෙමෙයි, මාගන්ධිය මේ පරිබ්‍රාජකයා එක්තරාන්දමකින් බුදුරජාන් වහන්සේට දෝෂාරෝපණයක් කරනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න ඒ භාරද්වාජ බ්‍රාහ්මණයා. කෙසේ නමුත් මාගන්ධිය ටිකක් දැඩිව කියා සිටිනවා මේ ඒගොල්ලන්ගේ පොත්පත්වල මෙහෙම ප්‍රකාශයක් එනවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෘද්ධිය නසන්නෙක් වශයෙන් මේ මාගන්ධිය බ්‍රාහ්මණයා නැත්නම් මාගන්ධිය පරිබ්‍රාජකයා කරන ඒ ප්‍රකාශය බුදුරජාන් වහන්සේම ඇවිල්ලා ඊළඟට අහනවා. මෙන්න මේ හේතුව නිසාද මට මෙන්න මේ බඳු අන්දමකින් ව්‍යවහාරයක් කළේ. ඉතින් බුදුරජාන් වහන්සේ හේතු වශයෙන් මතක් කරන්නේ විශේෂයෙන්ම මේ ඉඳුරන් පිනවීම වෙනුවට ඉඳුරන් එක්තරා අන්දමක ගෝපනය කිරීමක්. එහෙමත් නැත්නම් ඉඳුරන් ආරක්ෂා කර ගැනීමක්, සංවර කර ගැනීමක් මම දේශනා කරනවා. ඒ නිසාද ඔබ මේ වෘද්ධිය නසන්නෙක්, දියුණුව නසන්නෙක් විදිහට මාව අර්ථකථනය කළේ? මේ ප්‍රශ්නය අහුවාම මාගන්ධිය උත්තර දෙනවා එහෙමයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ යම් කිසි තැනැත්තෙක් හොඳට මේ කාමයන් සමග එක ඉඳලා හොඳට ධනවත්ව කටයුතු කළා, භවභෝග සම්පත් ඇතිව කටයුතු කළා. හැබැයි ඒ අතරේ එයා කයෙන් වචනයෙන් හිතින් සුචරිතයෙහි යෙදිලා ඒක හේතු කොටගෙන ඊළඟට යා දිව්‍ය සම්පතක් ලැබුවොත් ඊළඟ නන්දනවනේ ඒ අනිකුත් දිව්‍ය අප්සරාවන් එක්ක යා බොහොම සතුටු සාමිචියේ කාලය ගත කරද්දී, ඒ කියන්නේ දිව්‍ය සුඛයක් විඳිද්දී, එතකොට මේ අර කලින් යම් හෝ ඒ ගෘහපතියෙක්, මනුෂ්‍ය ලෝකයේ ගෘහපතියෙක් මේ විඳින සැපයක් දැන් එයාට අරමුණු වෙලා ආයිත් ඒ සැපයට ලොල් වීමක්, ඒ සැපයට ආසා වීමක්, ඒ සැප විඳින මනුස්සයා කෙරෙහි ඊර්ෂ්‍යාවක් එහෙම ඇති වෙයිද කියලා බුදුරජාන් වහන්සේ මේ මාගන්ධිය බ්‍රාහ්මණයෙන් අහනවා. එතකොට සෝ කායන සුචරිතං චරිත්වා, වාචාය සුචරිතං චරිත්වා, මානසාය සුචරිතං චරිත්වා. එතකොට මේ විදිහට තමයි යා දිව්‍ය ලෝකේ යන්න හේතු වෙලා තියෙන්නේ. යා භවභෝග සම්පත් ඇතුව කාම ලෝකේ වාසය කළාට මොකද එක්තරාන්දමකින් සුචරිතයේ හැසිරලා තියෙනවා. ඒක පාදක කරගෙන තමයි මෙයා මේ දිව්‍ය ලෝකේ ගියේ. ඊට පස්සේ හැබැයි දිව්‍ය ලෝකේ ඉන්න අතරේ අර කාමයන් ඇසුරු කරන යම්කිසි ගෘහපතියෙක් දැකලා ඒ ගෘහපතියා විඳින ඒ සැපයට දැන් ආයිත් මේ දිව්‍ය කාමසුඛය අතහැරලා ඒ විද ආසාවක් ඇති වේ විද කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේ මාගන්ධිය මේ මාගන්ධිය පරිබ්‍රාජකයන් අහනවා. ඉතින් එතකොට මාගන්ධිය මේ පරිබ්‍රාජකයක් කියනවා එහෙම එකක් ඇති වෙන එකක් නැහැ කියලා. මොකද හේතුව කියලා අහුවාම මානුසකේහි බොහෝ ගෞතම කාමේහි දිබ්බාකාම අභික්ඛන්ත තරා පනිත තරා ചാති. එතකොට මේ මාගන්ධියත් දැන් පිළිගන්නවා දිව්‍ය කාම සුඛය මනුස්ස ලෝකේ කාම සුඛයට වඩා ඊටාම ප්‍රණීතයි, ඊටාම ඉහළයි. ඒ නිසා ඒ දිව්‍ය කාම සුඛයක් විඳින තැනැත්තෙක් දෙවියෙක් මේ මිනිස්සේගේ කාම සුඛයක් දැකලා අපහු වෙන එකක් නැහැ මෙහෙට. ඒකට ලොල් වීමක්, ආසාවක් ඇති කර ගැනීමක් ඇති වෙන එකක් නැහැ. මොකද එයා ඊට වඩා සැපයක් විඳින්මින් ඉන්නේ. ඒ වගේමයි කියලා මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දැන් යම් හෝ අවස්ථාවක යම්සි දැනැත්තෙක් මේ කාමයන්ගේ ආදීනව තේරුම් අරගෙන, පංචකාමයන්ගේ ආදීනව තේරුම් අරගෙන ඒවැය තියෙන අර මතක් කරන ආකාර පහක්. ඒ කියන්නේ ඒවා හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය, ඊළඟට ඒවයේ ආස්වාද පක්ෂය, ඒ වගේම ආදීනව පක්ෂය, ඊළඟට ඒවයන් නිස්සරණයක්. ඒ කියන්නේ නිදහස් වීමක්. ඒතර මේ ආකාර පහ, මේ අවස්ථා පහ හොඳින් මනවින් තේරුම් ගත්තනම් ඊට පස්සේ ඒවායින් ඉවත් කරගත්ත හිතකින්, ඒවායින් ඈත් කරගත්ත හිතකින් යුක්තව ඒ වගේමයි කාම තණ්හම් පහය, කාම පරිලාහං පටිවිනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං රූපසන්ත චිත්තෝ විහරාමි. දැන් මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැනත් එහෙම ඒ වගේමයි මේ බඳු මාර්ගයක් අනුගමනයක් කරන්න පුළුවන් කෙනෙක් ගැනත් මේ දේශනා කරනවා. එතකොට මේ රූපයන් හා සම්බන්ධයෙන් සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච විදිත්වා. එතකොට මේ ඒවා හා සම්බන්ධයෙන් යථාබෝධයක් එනම් එතනත් ඇතුළ ඇති වෙලා තියෙනවා. ඒක නිසාම එයා දැන් ඒවෙන් ඉවත් වෙලා ඒවා හා සම්බන්ධයෙන් තිබිච්ච ඒ කාම පරිලාහය, ඒවා නැවත ඕනේ ඕනේ කියලා හිතා ගැනීම නිසා, ඒවා ඇසුරු කිරීම නිසා යම් හෝ දාහයක්, යම් හෝ පරිලාහයක්, යම් හෝ වෙහෙසක්, යම් හෝ පීඩාවක් ඇති වුණා නම් දැන් ඒ ඔක්කොම පැත්තකට දාලා ඒවෙන් ඉවත් වෙලා ඒවා දැන් වළක්වගෙන ඒවා හා සම්බන්ධයෙන් ඇතුලේ තිබිච්ච පිපාසාව, ඒවා හා සම්බන්ධයෙන් ඇතුලේ තිබිච්ච ඉල්ලීම පැත්තකින් තියලා අජත්තං රූපසන්ත චිත්තෝ විහරාම. මේ ඇතුළත සතුටු සිතකින්, ඇතුළත සමනේ වෙච්ච හිතකින්, ඇතුළත නිවිච්ච හිතකින් වාසය කරනවා. දැන් ඒතර එහෙම ඉන්නේ නැද්දි දැන් දකින්නවා මේ තවදුරටත් කාම පරිලාහින් දැවෙන අනිකුත් තැනත්තන්. يعني කාමයන් ඇසුරු කරන්න ගිහිල්ලා හෝ කාමයන් ප්‍රාර්ථනා කරමින් ඒ දැවිල්ලෙන්, ඒ කාම ආසාවෙන් දැවිල්ලෙන් ගත කරන අනිකුත් කට්ටිය දැකලා සෝ තේසන්න පිහෙමි න තත්ථාබිරම. දැන් මේ බුදුරයන් වහන්සේ කියන මට ඒ අය ගැන එහෙම සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ කාමයන් ගැන මට සතුටක් ඇති වෙන්නේ නැහැ. මොකද ඊට වඩා මම උතුම් වූ සෝයක් භුක්ති විඳිනවා. දැන් එතකොට මේ සූත්‍රයේ ඇත්තටම දකින්න ලැබෙනවා මේ උපමා ගණනාවක්. දැන් එකක් තමයි දැන් මේ අපි කිව්වේ, ඒ තමයි අර දෙවි කෙනෙක් ඒ තමන්ගේ දිව්‍ය සුඛය අතහැරලා දාලා මේ මිනිස්සෙක් විඳින කම්සුවයට ඇලුම් කරන්නේ නැතුව වගේ බුදුරජාණන් වහන්සේ තමන් විඳින ඒ ලෝකෝත්තර සුවය අතහැරලා මේ සාමාන්‍ය මිනිස්සෙක් විඳින කාම සුඛයට ඇලුම් කිරීමක් වෙන්නේ නැහැ කියන කාරණාව එක උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් ඊට පස්සේ තවත් උපමාවක් දෙනවා. ඒ තමයි අර කුෂ්ඨ රෝගියෙකුගේ උපමාව. ඒ ගැන බොහොම ප්‍රබල අන්දමින් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා. ඒ කියන්නේ කුෂ්ඨ රෝගියා එකාතකින් අපිට කියන්න පුළුවන් ආදුරු රෝගියෙක් කියලා. ඉතින් ඒක සෑහෙන වේදනාකාරීව ගත කරනවා. එයා ඒ වනමුඛයන් කසනවා, ඊළඟට ඒවා දැන් සත්තු කනවා, පණුවාදීන් කනවා. ඉතින් මේක පොඩ්ඩක් හරි සමනය කරගන්න කියලා එයා අඟුරු කබලකින් මේ කය තවනවා. කයට ඒ රස්නේ වදින්න ඉඩ හරිනවා. ඊළඟට තමන්ගේ ඇඟිලි තුඩු වලින්, නියපොතු වලින් ඒවා කසනවා. ඉතින් ඒකනුත් යම්කිසි සුවයක් වින්දනයක් ලබනවා. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ එයාගේ ඥාති මිත්‍රාදීන් එයාව එක්කගෙන යනවා මේ ශල්‍ය වෛද්‍යරෙක් ගාවට. බෙහෙත් කරන්න වෛද්‍යරෙක් ගාවට එක්කන් ගිහලා එයා සුවපත් කරනවා. දැන් එහෙම සුවපත් කරාට පස්සේ එයා දකිනවා තවත්, දැන් මේ හොඳටම සුවපත් වුණා, හොඳටම සුවපත් වුණාට පස්සේ එයා දකිනවා තවත් ඒ බඳුම කුෂ්ඨ රෝගියෙක්. ඒ තමන් කලින් කරා වගේම එයත් අර විදිහටම කරනවා. නියපොතු වලින් ඒ තුවාල කසනවා, ඊළඟට අඟුරු කබලකින් ඒක තවනවා. ඒ එහෙම කරද්දී දැන් අර රෝගේ සුව වෙච්ච කෙනාට අර එයා විඳින ඒ තත්වය ගැන, ඒ අඟුරු කබල ගැන, එහෙම නැත්නම් ඒ පාවිච්චි කරන බෙහෙත් ගැන මෙයාට මොකක් හරි ආසාවක් ඇති වෙයිද, උවමනාවක් ඇති වෙයිද කියලා දැන් බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරාම, ඉතින් එතකොට මාගන්ධිය නැවත උත්තර දෙනවා. රෝගෝ හි බොහෝ ගෞතම සති බේසජ්ජේන කරණීයං හෝති. දැන් මේ රෝගයක් තියෙනකොට තමයි බෙහෙත් වලින් උවමනාවක් තියෙන්නේ, බෙහෙත් වලේ වටිනාකමක් තියෙන්නේ. දැන් එහෙම රෝගයක් නැහැ. මොකද මෙයාගේ දැන් ලෙඩේ සනීප වෙලා තියෙන්නේ. එතකොට යාට අර වෙනත් ලාදුරු රෝගියෙක් පාවිච්චි කරන බෙහෙත් වලින් හෝ යායේ තුවාල තවා ගන්න, ඇඟ තවා ගන්න පාවිච්චි කරන අඟුරු කබලෙන් හෝ එයාට දැන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ ගැන ආසාවක් එයාගේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේමයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් තමනුත් ඒ කලින් මේ කාමයන් ඇසුරු කර කර හිටියා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තමන් වහන්සේට ගිහි කාලෙදී කුමාර අවදියේදී ඒ තිබිච්ච සුව පහසුකම් ගැන ඒ තිබිච්ච මාලිගාවන් ගැන ඉතින් විස්තර කරනවා. හැබැයි ඊට පස්සේ සෝ අපරේණ සමේන කාමානං ඒව සමුදයං චත්තකමං චස්සාදං චාදීනවං ච නිස්සරණං ච යථා භූතං විදිත්වා. දැන් එතකොට මෙන්න මේ කාමයන් හා සම්බන්ධයෙන් සැහෙන ගැඹුරක් දැන් වටහා ගත්තා. ඒවැ තියෙන ආදීනව ප්‍රකට කරගත්තා. ඒවැන් නිස්සරණයක් නිදහස් වීමක් හඳුනාගත්තා. ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා. අන්න ඒක තුල දැන් කටයුතු කරනවා. කාම තණ්හාව අවසන් කළා. කාම තණ්හාව ඉවත් කළා. ඊළඟට කාම පරිලාහම් පටිවිනෝදෙත්වා. ඒකෙන් ආවනම් යම්කිසි දාහයක් පීඩාවක් ඒකත් දැන් වැළක්වුවා. ඒක දැන් ආයේ එන්නේ නැහැ. මොකද අරවත් ගැන තිබිච්ච ආසාවම සම්පූර්ණයෙන් දුරු වෙලා. ඒ තිබිච්ච පිපාසාව දුරු වෙලා. ඇතුළත සංසුන් වෙච්චකින් දැන් උන්වහන්සේ වාසය කරනවා. එතකොට හැබැයි අර වගේ මේ ඒ කාම තණ්හාවෙන් දැවෙන, තැවෙන අනිත් පිරිස දැකලා ඉතින් මට එහෙම ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඇස දැන් නවතත් බුදුරජාන් වහන්සේ මේ අර උපමාවම තවත් වෙනස් ආකාරයකින් දැන් ඉදිරිපත් කරනවා මේ මාගන්ධියට. ඉතින් අපිට පේන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් උත්සාහ කරනවද දැන් මේ මාගන්ධියට ඇත්ත අවබෝධ කරලා දෙන්න. එයා හිතේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න. එයාගේ තිබිච්ච අනවබෝධයෙන් ඉවත් කරගන්න බුදුරජාන් වහන්සේ මේ ධර්ම දේශනා කරන ආකාරය සඳහා උපමා උපමේය පාවිච්චි කරන ආකාරය තමයි ඉතින් අපිට මේ සූත්‍රයේ පුරාවට දකින්න ලැබෙන්නේ. දැන් අර කලින් ඉදිරිපත් කරපු උපමාවම දැන් පොඩ්ඩක් වෙනස් කරලා නැවතත් ඉදිරිපත් කරනවා. අර වගේම කුෂ්ඨ රෝගියෙක්, ඒ වගේම යා බොහොම වේදනාවෙන් කටයුතු කළා, ඒ වගේම යාගේ තුවාල අර විදිහටම මේ කෘමි සතුන් විසින් කනු ලැබමින් හිටියා. ඊට පස්සේ තුවාල දවන්න කියලා ඒ අඟුරු කබලින් ඒවත් මේ තැව්වා. ඊට පස්සේ ඇතැම් වෙලාවට කැසුවා. ඒ ඔහොම ගත කරපු කෙනෙක් ඊට පස්සේ අර වගේම ශල්‍ය වෛද්‍යරෙක් හරහා සම්පූර්ණයෙන්ම සුව වුණා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා හැබැයි දැන් මේ මිනිස්සාව ආයේ කවුරු හරි අර වගේ අඟුරු වලකට හරි මේ එහෙම රස්නේ තියෙන තැනකට හරි බලෙන් අරන් යන්න හදනවා. එතකොට මේ ශක්තිමත් වෙනත් පුරුෂයන් දෙන්නෙක් ඇවිල්ලා දැන් මේ සුවපත් වෙච්ච එක්කනාව ආයි අර අඟුරු වල පැත්තට අරන් යන්න හැදුවොත් දැන් අහනවා මේ බුදුරජාන් වහන්සේ මාගන්ධියගෙන් ඉතින් එතකොට මේ කුෂ්ඨ ඒ රෝගේ සනීප වෙච්ච තැනත්තා ඒ කලින් කුෂ්ඨ රෝගියා දැන් හැබැයි සනීප වෙච්ච එක්කනා මොන වගේ කටයුතු කරයිද? එයා කොයිතරම්නම් වෑයමක් දරයිද අර මේ අඟුරු වල දිහාවට නොයා ඉන්න? අනිත් අය අනිත් දෙන්න මෙයාව ඇදගෙන යන්න හදද්දි මෙයා ඉතින් සෑහෙන වෙහෙසක් දරાવી ඒකට නොයා ඉන්න. ඇයි ඒ? මොකද ඒක දැවෙනවා. ඒකේ දුකක් තියෙන්නේ. ඒකෙන් දාහයක් ලැබෙන්නේ. ඒකෙන් පිච්චෙනවා. දැන් ඒතර බුදුහාඳුර ආයෙත් අහනවා මාගන්ධියකින්. එතකොට මාගන්ධිය මේක දැන් විතරද පිච්චෙන්නේ? දැන් විතරද මේක දැවිල්ලක් තියෙන්නේ? දැන් විතරද මේකෙන් දැවෙන්නේ? දැන් විතරද මේකෙන් රස්මයක් දැනෙන්නේ? නැත්තම් ඒක පෙරත් ඒ වගේමද? කලිනුත් ඒ වගේම ඒ දැවිල්ලක් තැවිල්ලක් නැත්නම් පිච්චීමක් පරිදාහයක් කලිනුත් තිබුණාද? ඉතින් එතකොට මාගන්ධිය කියනවා ඔව් කලිනුත් තිබුණා. හැබැයි ඉතින් ඒ වෙලාවේ එයාගේ අර තිබුණ රෝගී තත්ත්වය නිසා එයාට විපරීත කල්පනාවක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම එයා වෙනස් අතකින් තමයි දැක්කේ. එයා හිතුවා මේකෙන් දවලා මේකෙන් තවලා යම්කිසි මට සුවයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි එයා ඒක ඇසුරු කරේ. හැබැයි දැන් ඒකේ කිසිම යාට උමනාවක් නැති නිසා දැන් ඒක හැබැයි එයාට පීඩාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒකම දැවිල්ලක් පැවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒක එයා ප්‍රතික්ෂේප කරනවා. මේ හැබැයි කලින් තිබුණේ වැරදි දෙයක්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණය ඉතාම ගැඹුරින් දැන් ඉදිරිපත් කරනවා. දැන් මේ වර්තමානයේදී මේ කාමයෝ ඒ වගේම තමයි. කලිනුත් මේ කාමයන්ගේ ඒ වගේම දැවිල්ලක් තැවිල්ලක් තමයි තිබුණේ. අනාගතයේ තියෙන්නේ එහෙම මේකක් තමයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ඒ පිපාසාව තියෙන කෙනා ඒකෙන් දැවෙන්න හරි කැමැත්තක් දක්වනවා. ඒකට ලොකු උමනාවක් දක්වනවා. මොකද මේ කාමයන් හා සම්බන්ධයෙන් එයාට තියෙන්නේ විපරීත සංඥාවක්. සංඥා විපල්ලාසයක් තියෙනවා. මේ පින්වතුන් දන්නවා විපල්ලාස තුනක් ගැන විශේෂයෙන්ම දහමේ සඳහන් වෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ධිට්ඨි විපල්ලාස කියලා. ඉතින් අතන මේ අවස්ථාවේදී ඒ විපල්ලාස එහෙමත් නැත්නම් විපරීත කල්පනා විකෘති අන්දමින් අපි දකින්න දැක්ම ඇත්ත ඇත්තටියෙන් දකින්න වෙනුවට වෙනස් ආකාරයකින් දැකීම. මේකදී අපේ මනසේ නිරන්තරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. අනිච්චේ නිච්ච සංඥාව. අනිත්‍ය වූ දේවල් නිත්‍යයි කියලා හැඟීමක්, එබඳු දැනීමක්, එබඳු වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට දුක්ඛේ සුඛ සංඥා. දුකක් පිළිබඳව හැබැයි යාට ඇති වෙන්නේ මේක සැපයි කියලා. මේක සුවයි කියලා. එහෙම විපරීත කල්පනාවක් තියෙනවා. ඊළඟට අනත්ත්‍ය අත්ත් සංඥා. අනාත්ම වූ ස්වභාවයක හැබැයි යා හිතනවා මෙතන මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්, මගේ මේකයි ලා මගේ වසඟේ පවත්වන්න පුළුවන්, මේක මට අයිති. මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා ඒ අනාත්ම ස්වභාවයක ආත්ම සංඥාව. ඊළඟට අසුභේ සුභ සංඥා. එතකොට මේ අසුභයක් හා සම්බන්ධයෙන් පිළිකුල් වූ දෙයක් සම්බන්ධයෙන් ඒක පිළිකුල් නැහැ, මේක තියෙන්නේ සුවයක්, සැපයක්, හොඳක්, සුභයක් කියලා එහෙම ගන්න ආකාරය. එතකොට මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන සංඥා විපල්ලාස කියලා ධර්මයේ සඳහන් වෙන ඒ වැරදි ආකාරයකින් තමයි අපි අවබෝධ කරගන්නේ. නිවැරදිව නෙමෙයි දැකලා තියෙන්නේ, වැරදි ආකාරයෙන් අපි දැකලා තියෙන්නේ. ඔන්නේ தත්ත්වය තියෙනකොට අපි මේ සංඥා මට්ටමේම වරද්දගෙනයි ඉන්නේ. සංඥා විපල්ලාස කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපිට එන තොරතුරේම අපි වරද්ද ගන්නවා. අපි ඒක දකින්නෙම නිත්‍ය සංඥාවකින්, සුභ සංඥාවකින්, සුඛ සංඥාවකින්, ආත්ම සංඥාවකින්. මේ අපි අරමුණ ලබන අවස්ථාවේදීම, ඒ කියන්නේ හැඟීමක් ඇති කර ගන්න අවස්ථාවේම, අරමුණ අඳුන ගන්න අවස්ථාවේදීම අපි වරද්දගෙන තමයි අරමුණ අඳුන ගන්නේ. සංඥා විපල්ලාස මට්ටමකින් අපි පටන් ගන්නවා. ඒක මත පදනම් කරගෙන තමයි අපි ඊළඟට විතර්ක කරන්නේ, සිතුවිලි පහළ කරගන්නේ, කල්පනා කරන්නේ, ප්‍රපංච කරන්නේ. එතකොට ඒ කල්පනා මට්ටමම නැත්නම් හිතන මට්ටමම චින්තන මට්ටමක්, ඊළඟට අර වගේම විකෘති මට්ටමක්. ඒක සත්‍ය මත පදනම් වෙච්ච තර්කයක් නෙමෙයි, සත්‍ය මත පදනම් වෙච්ච නිවැරදි තර්කයක් නෙමෙයි. මේකේ අසත්‍යයක් මත, විකෘතියක් මත පදනම් වෙච්ච කල්පනාවක්. ඉතින් එතකොට චිත්ත විපල්ලාස මට්ටමක් ඔන්න දැන් අපිට ඇති වෙනවා. දැන් මේ පහළ වෙන කල්පනාවන් සිතුවිලි ඔක්කොම නිකන් සම්පූර්ණයෙන්ම පුස්සක් මත, බොල් දෙයක් මත පදනම් වෙච්ච කල්පනාවක්. අපි හැබැයි ඒක හරිම වටනවා කියලා හිතාගෙන තමයි කල්පනා කරන්නේ. දැන් අන්තිමට මෙහෙම කල්පනා කරලා ගිහිල්ලා එයා යම්කිසි නිගමනයකට එනද, එයා යම්කිසි දෘෂ්ටියක් හිතේ ඇති කරගන්න, එන්නේ මේක මෙහෙමයි කියලා එයා හිතා ගන්නවා. ඒ වගේම එහා සම්බන්ධයෙන් එයා දැඩිව ගන්නවා. එහෙමත් නැත්නම් ඒක යාගේ මතය වගේ වශයෙන් දරනවා, අනිත් අයත් එක්ක විවාද කරනවා. මොකද මේ තමන් දැන් අවබෝධ කරගත්තා කියලා හිතනවා. හැබැයි මේ සියලුම අවබෝධය, මේ සියලුම නිගමන, සියලුම දෘෂ්ටි, සියලුම දැක්ම, සියලුම දැකීම් සම්පූර්ණ විපල්ලාසයි. දෘෂ්ටි විපල්ලාස කියලා කියනවා. ඉතින් මොකද මේ පටන් ගත්ත තැනම වරද්දගත්තා. සංඥා වට්ටමේම වරද්දගත්තා. ඊළඟට චිත්ත වට්ටමේත් වැරදුනා. ඊළඟට ධිට්ඨි මට්ටමේත් වැරදිලායි තියෙන්නේ. ඔන්නේ தත්ත්වය අපේ මනසේ නිරන්තරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවනාවක් කරද්දී, විපස්සනාවක් වඩද්දී අපිට සිද්ධ වෙනවා මේක කන පිට හරවන්න. මේක ආ පිට හරවන්න. මේකේ වැරදි සංඥා වෙනුවට නිවැරදි සංඥා රෝපණය කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ වැරදි අවබෝධයක් වෙනුවට නිවැරදි අවබෝධයක් ඇති කරගන්න අපිට සිද්ධ වෙනවා. අනවබෝධය වෙනුවට අවබෝධයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. දැන් මේ මාගන්ධි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කලිනුත් අර වගේම මේ ඒ කුෂ්ඨ රෝගියා ඒ අන්දමින් කටයුතු කරද්දී, ඒ කියන්නේ ඒ වනමුඛය තමන්ගේ නියපොතු වලින් කසද්දී ඒක තව තව වැඩි වෙනවා, තව තව සැරව ගලනවා, තව තව ඒක පෑරෙනවා. හොඳ වෙන්න විදිහක් නැහැ. තව තව ඒකේ නියපොත්ති තියෙන විසත් ඇතුල් වෙලා තිවිච්ච කුණුත් අර මේ එකතු වෙලා ඒක තව තව වන වෙනවා. ඊළඟට අර රස්නින් තවන්න ගිහිල්ලා අඟුරු වල ගාවට කිට්ටු වෙන්න ගිහිල්ලා ඒකේ දුම් රොටු වැඳිලා මේක තව තව කුණු වෙන්න පටන් ගන්නවා. තව තව උත්සන්න වෙනවා, ලෙඩේ වැඩි වෙනවා. හැබැයි ඉතින් එයාට තිබුණේ විපරීත කල්පනාවක්. මේකේ යම්කිසි ආස්වාදයක් තියෙන නිසා, ඒ කැසීමෙන් ලැබෙන ආස්වාදය නිසා, ඒ වගේමයි අර අඟුරු වලේ එන තාපයෙන් දැවීමෙන් ලැබෙන සියුම් ආස්වාදය නිසා ඒකට එයා ලොල්ුණා. ඒ ආස්වාද මාත්‍රේ එයා රැවටිලා තමයි කටයුතු කරේ. ඒ නිසා තමයි එයා මේ විදිහට කටයුතු කරේ. හැබැයි මේකේ තියෙන්නේ නම් මේකේ ආදීනව පක්ෂයක් තියෙනවා. තව තව ලෙඩේ වැඩි වෙන එකයි වෙන්නේ. ඒක හැබැයි එයා අවබෝධ කරගත්තේ නැහැ. ඒ වෙනුවට තමයි අර විදිහට කටයුතු කළේ. දැන් හැබැයි යම් වෙලාවක ඒ தත්ත්වය අවබෝධ වුණා නම් ඊට පස්සේ ඉතින් යාට තේරෙනවා දැන් මේක ආයෙ පාවිච්චි කරන්න බෑ. දැන් මොකද ආයෙ මෙතෙන්ට ගියා කියලා කිසිම තේරුමක් නෑ. දැන් මේ ලෙඩේ සුව වෙලා තියෙනවා. ලෙඩේ සුව වුණාට පස්සේ මේකේ තියෙන දාහය, මේකේ තියෙන දැවිල්ල, මේකින් වෙච්ච විකෘතිය, විපල්ලාසය සම්පූර්ණයෙන්ම දැන් යාට වැටහෙනවා. ඒ නිසා ආයෙත් අර රෑ වැටුණ වලේ දවල් වැටෙන දැන් යාට කිසිම උමනාවක් නෑ. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා. දැන් මේ කාමයන් හා සම්බන්ධයෙන් අපිට තේරෙනවා දැන් මෙතන උපමා උපමේය ගණනාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරමින් තමයි මේ මාගන්ධියට කාරණා පැහැදිලි කරන්නේ. ඊට පස්සේ තවත් උපමාවක් ඉදිරිපත් කරනවා. අහනවා මේ කවුරු හරි දැකලා තියෙනවද රජ කෙනෙක්, සිටු කෙනෙක්, එහෙමත් නැත්නම් මහණෙක්, ඒ අය හොඳට මේ ඇතුළත සමනය වෙලා වාසය කරනවා දැකලා තියෙනවද අර කාමයන්ගෙන් ඇතිවෙච්ච දාහය, පරිදාහය, ඒ දැවිල්ල සමනය කරගන්නේ නැතිව, ඒක ඉවත් කරගන්නේ නැතිව ඇතුළත සමනය වෙලා බොහොම ශාන්තව දාන්තව කටයුතු කිරීමක් ගැන අහලා තියෙනවද? එහෙම එකක් දැකලා තියෙනවද? එහෙම වාසය කරනවා අත් දැකලා තියෙනවද? ඉතින් එතකොට මේ හරයක් උත්තර දෙනවා නෑ, එහෙම එකක් දැකලා නෑ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඔව් අපි මමත් එහෙම එකක් දැකලා නැහැ. ඒතර මේ ඇතුලේ තියෙන කාම පරිදාහය, ඇතුලේ තියෙන ඒ පිපාසාව සමනය වුණොත් විතරයි ඉතින් අර සංසුන් ඉන්න පුළුවන්. ශාන්තව ගත කරන්න පුළුවන්. ඇතුළත සංසිඳීමකින් වාසය කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී උදානයක්, එහෙම නැත්නම් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමත ගාමි නන්ති. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමත ගාමි නන්ති. අපි බලමු මේකේ ගැඹුරු තේරුම මොකක්ද කියලා. දැන් මෙහිම ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආරෝග්‍යම පරම ලාභයයි, නිවන පරම සුඛයයි, සැපයයි. එතකොට මේ අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමත ගාමිනං. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගයකින් තමයි මෙන්න මේ ෂේමයට නැත්නම් ඒ අමෘතයට ළඟා වෙන්න පුළුවන්. නොමැරෙන තත්ත්වයකට ළඟා වෙන්න පුළුවන්. කියලා මෙහෙම ගාථාවක් දේශනා කරනවා. දැන් එතකොට මේක කියපු ගමන් අර මාගන්ධියට දැන් එයා අහලා තීච්චිකකුත් මතක් වෙනවා. එයාත් මේක අහලා තියෙනවා කියලා දැන් බුදුහාඳුරන්ට කියනවා. ආශ්චර්යයක් භවත් ගෞතමයන් වහන්සේ, පුදුමාකාර ආශ්චර්යයක්, පුදුමයක් මෙන්න මේක. මමත් ඔන්නෝක අහලා තියෙනවා. මේක නම් පුදුම අද්භූතයි. ඔබ වහන්සේ මෙන්න මෙහෙම සුභාසිතයක් දේශනා කළා. මමත් ඔන්නෝක අහලා තියෙනවා. මමත් මේක අහලා තියෙනවා මේ මගේ පරණ පරිබ්‍රාජකයන්ගෙන්. මේ පරිබ්‍රාජකයන්ගෙත් ආචාර්යයන්ගෙන්. ඈත කාලේ හිටපු මේ පූර්වාචාර්යවරින්ගෙන් මම මෙන්න මෙහෙම ගාථාවක් අහලා තියෙනවා. අපේ පරම්පරාව මෙහෙම ගාථාවක් ඇවිල්ලා තියෙනවා කියලා මේ මාගන්ධිය කියනවා. මේ ගාථාව ඇහිච්ච ගමන්. දැන් ඊට පස්සේ බුදුහාඳුරෝ අහනවා. එතකොට එහෙනම් මාගන්ධිය ඒගොල්ලන්ගෙන් අහගත්ත එකේ මොකද්ද මේකේ මේ කියන ආරෝග්‍ය? මොකද්ද මේකේ කියන නිවන? දැන් මේ බුදුහාඳුරෝ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ කතා කරන නිරෝගී බව කියන්නේ මොකද්ද? මේ කියන නිවන කියන්නේ මොකද්ද? දැන් මෙහෙම කියපු ගමන් මේ මාගන්ධිය පරිබ්‍රාජකයා තමන්ගේ ඇඟ අත ගන්න ගන්නවා. ඇඟ වේවා, බඩ වේවා, අතපය ඔක්කොම අත ගාලා පෙන්නනවා මේ තමන්ගේ නිරෝගී බව පෙන්නනවා. එයා හිතලා තියෙන්නේ මේ කතා කරන ආරෝග්‍ය මේ නිරෝගී බව කියන්නේ මේ කයේ නිරෝගී බව. මේ කියන නිවීම කියන්නේ කියන්නේ මොකක්වත් ලෙඩක් නැහැ දැන්. සම්පූර්ණ සුවපත් බවක් දැන් මේ කයේ තියෙන්නේ. මේ වෙනකොට මාගන්ධිය පරිබ්‍රාජක සමහර තරුණ මට්ටමේ වෙන්නේ නැති. ඒ නිසාගේ ආයේ කයත් බොහොම නිරෝගී, ජව සම්පන්නයි. මොකුත් ලෙඩක් නැහැ. ඒ නිසා එයා මොකද කරන්නේ මේ කය හොඳට අත ගාලා පිළිමැදලා කියනවා මේ මෙන්න මේකම තමයි. මම දැන් හොඳට මේ සුවපත් වෙලා ඉන්නේ. කිසිම ලෙඩක් මාව පෙළන්නේ නැහැ. කිසිම ලෙඩකින් මාව දැවෙන්නේ නැහැ. මම මේ නිවිලා ඉන්නේ. මේ කය දැන් නිවිලා බොහොම නිරෝගීවයි තියෙන්නේ. මේකම තමයි මේ නිවන කියන්නේ. මේකම තමයි මේ නිරෝගී බව කියන්නේ කියලා කියනවා. දැන් එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාගේ තියෙන මේ මෝඩකම, මෙයාගේ තියෙන වැරදි අදහස දැන් තවත් උපමාවකින්ම තමයි දේශනා කරන්නේ. මේ සූත්‍රය තුළ ඇත්තටම කදිම උපමා ගණනාවක් විටින් විට සූත්‍රේ පුරාවම ඇත්තටම දකින්න ලැබෙනවා. සෑහෙන ප්‍රබල උපමා මේ සූත්‍රය තුළ ඇත්තටම දක්නට ලැබෙනවා. දැන් මෙතෙන්දි ඉදිරිපත් කරන උපමාවත් හරිම ලස්සනයි. බුදුරජාන් වහන්සේ කියනවා යම්කිසි ಜಾති අන්ධෙක් ඉන්නවා. ඒ කියන්නේ උපදිනකොටම යාගේ ඇස් පේන්නේ නැහැ. ඒ නිසා යාට පේන්නේ නැහැ. මේ බොහොම ලස්සන රූපය යාට පේන්නේ නැහැ. නින් පාට පේන්නේ නැහැ, රතු පාට පේන්නේ නැහැ, කහ පාට පේන්නේ නැහැ. මොකක්වත් ඒ පාටවල් එයාට අඳුරගන්න විදිහක් නැහැ. ඒ වගේම වලගොඩලි තියෙන තැන්, සම විසම තැන් ඒව අඳුරගන්න විදිහකුත් නැහැ. ඊළඟට එයාට තාරකා පේන්නේ නැහැ, ඉර පේන්නේ නැහැ, හඳ පේන්නේ නැහැ. ඊළඟට මේ මොකක්වත් පේන්නේ නැහැ. ඒව ගැන කිසිම අවබෝධයක් නැහැ, දැකලවත් නැහැ. හැබැයි මිනිස්සු කියනවා ඇහෙනවා මේ සුදු පාට වස්ත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම හරිම පිරිසුදුයි. දැන් මේ ඒ කාලේ සම්මතය වෙන්නේ නැති හුඟක් කාලවට අපිට පේන තියෙනවා සුදු පාටින් සැරසුනා නම් ඒක නිකන් සුබ ලකුණක්. ඒකේ ඒගොල්ලන්ගේ වංශයේ ප්‍රතිපදාව නැත්තම් ඒ යම් හෝ බ්‍රාහ්මණයෙක්ගේ තියෙන මහේශාක්‍ය ලීලාව පෙන්වන්න සුදු පාට වස්ත්‍රයෙන් තමයි සැරසලා තියෙන්නේ. මීට කලින් අපි කතා කරපු මේ බ්‍රාහ්මණ සූත්‍රයකදීත් අපි මතක් කරගත්තා මේ කොහොමද මේ බ්‍රාහ්මණයා හැම දෙයක්ම සුදු පාටින් සරසගෙන ඒ නුවර පැදපුණු කරන්නේ. සුදු පාට අශ්වය යොදලා, ඊළඟට සුදු පාට කරත්තරෝද, සුදු පාට කරත්තේ වහලා තියෙන සුදු පාට රෙද්දකින්, එයා ඇඳගෙන ඉන්න ඇඳුනොත් සුදු පාටයි, ඒ තියා පළඳගෙන ඉන්න සෙරප්පු දෙකක් සුදු පාටයි. ඉතින් එතකොට අපිට පේනවා මේ සුදු පාට සම්බන්ධයෙන් එදා සමාජයේ පුදුම ඒකේ ශ්‍රේෂ්ඨත්වයක්, ඒක උතුම් කියා ගැනීමක්, ඒක සුභයි කියා ගැනීමක් සම්මුතියක් තිබිලා තියෙනවා. දැන් මේ තැනත්තට මේ සුදු පාට ගැන මෙහෙම මේ මිනිස්සය කරන ප්‍රකාශ ටික ඇහෙනවා. සුදු පාට හරිම ප්‍රසන්නයි. ඒක දකින්න කැමති. බොහොම නිර්මලයි, පිරිසුදුයි කියලා මේ අනිත් අය කියනවා ඇහෙනවා. දැන් එයාටත් උවමනා වෙනවා මෙහෙම සුදු පාට වස්ත්‍රයක් ඒ නිසා ගන්න. මොකද මේ අනිත් අය කියනවා ඒ නිසා එයාටත් උවමනා වෙනවා. එයාගේ මනසත් තත්ත්වගත වෙනවා. මේ සුදු පාට කියලා එකක් තියෙනවලු, මේක හොඳයිලු, මමත් මේව එකක් ගන්න ඕනේ. ඒකටකින් මෙතන තවත් ඉතින් ගැඹුරක් අපිට අවබෝධ කරගන්න පුළුවන්. කොහොමද මේ අපි අනිත් අයගේ කතා අහලා අපිත් ඒක ඉල්ලන්නේ? අපි අහලවත් නැහැ, අපි දැකලවත් නැහැ. සුදු පාට එකක් ගැන කිසිම හැඟීමක්වත් අපිට නැහැ. හැබැයි අනිත් අය කියනවා එහෙනම්. සුදු පාට හොඳයි කියලා කියන එහෙනම් ඉතින් ඊළඟට දන්නේම නැව නම් අපිටත් ඒක උවමනා වෙනවා. මේ තිබිච්ච උවමනාවකට නෙමෙයි. නමුත් අර අනිත් අයගේ උවමනාව අපේ උවමනාව බවට පත් වෙනවා. මේක සමාජය තුළ ඉතින් නොඑක් අන්දමින් දකින්න ලැබෙනවා. ඉතින් ඇතම් කෙනෙක් සමහර විට මාක්කරි දෙයක් ගැන බොහොම වර්ණනා කරද්දී ඔන්න අපිටත් ඒක උවමනා වෙනවා. මේ අපිට කිසිම උවමනාවක් ඒක ගැන තිබුණේ නැහැ. හැබැයි අර අනිත් කෙනා කරන වර්ණනාව අහලා මෙන්න බොලේ අපිටත් ඒක උවමනා වෙලා. නොතිබිච්ච උවමනාවක් පහළ වෙලා. සමහර විට අපි හිතමු තරුණ දරුවෙක් වෙනත් කාන්තාවක් ගැන යම්සි ප්‍රකාශයක් කරනවා. එයාගේ යාළුවෝ ගැන කියනවා. යාළුවොත් එක්ක කියනවා. සමහරට ඒ අතර ඉන්න කෙනෙකුටත් එයා උවමනා වෙනවා. අර තරම් වර්ණනා කරනවා මෙහෙම හොඳයි, මෙච්චර ලස්සනයි, මෙහෙම මේව ගතිගුණ තියෙනවා කියලා වර්ණනා කරද්දී මේ වෙනත් පැත්තක හිටපු කෙනෙක් ඒක අහලා මෙන්න එයාගෙත් හිතේ අරයා ගැන ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එයාත් පස්සෙන් යනවා. ඒ වගේ දේවල් තියෙනවා. එහෙමත් නැත්නම් තවත් කෙනෙක් ඇවිල්ලා තමන් පාවිච්චි කරපු මාක්කරේ බඩුවක් භාණ්ඩයක් ගැන ප්‍රකාශයක් කරනවා. මේ විදිහේ මේ දේවල් ඇවිල්ලා තිනවා. අන්න අර කඩේ තියෙනවා මමත් තරම් පාවිච්චි කරා, හරිම හොඳයි, මටත් ඒකේ මෙන්න මේ ආනිසංස ලැබුණා කියලා එයා ප්‍රකාශ කරද්දී ඒක අහගෙන ඉන්න තවත් එක්කෙනෙක් මේ තමන්ට එහෙම කිසිම වමනාවක් තිබිලා නැතුව එතෙන්ට ගිහිල්ලා ඒ බඩුවම අරගෙන එහෙම ඉතින් ඒකට ලොල් වෙන ගතියක්, ඒක වමනාව වෙන ගතියක්, ඒකට පිපාසාවක් ඇති කර ගන්න ස්වභාවයක් දකින්න ලැබෙනවා. එතකොට මේ අනිත්යගේ වමනා, අනිත්යගේ ප්‍රකාශ, අනිත්යගේ අගය කිරීම, වර්ණනා කිරීම අපේ මනසේ කවිතරන්නම් පෙරලියක් කරනවා. ඉතින් ඒකම තමයි අද දැන්වීම, මෙලද දැන්වීම හරහා කරන්නේ. ඉතින් ඒගොල්ල මවා පානවා. ඇත්ත වශයෙන්ම බාල භාණ්ඩයක් වුණත් වෙළඳ දැන්වීම හරහා ඔසවා තබන්න පුළුවන්. ඒ වෙළඳ දැන්වීමක් හරහා ඒක බොහොම හිත් කාවදින අන්දමින් ඒක උසස්ය කියලා ප්‍රකාශ කරගෙන ගියා නම් ඊපස්සේ ඉතින් ඒක බලන අනිත් අය, ඒ ගැන අහන අනිත් අය දන්නේම නැහැ ඒ හරහා තත්ත්වගත වෙනවා. ඒ අයටත් ඒක අත්විඳින්න, අත්දකින්න, අයිති කරගන්න ලොකු කැමැත්තක් වමනාවක් පහළ වෙනවා. ඉතින් ඒකම තමයි මෙතනත් තියෙන්නේ. මෙතෙන්දිත් මේ තැනැත්තා කවදාවත් සුදු පාට වස්ත්‍රයක් දැකලවත් නැහැ, පාට අඳුරගෙනවත් නැහැ, තාරකාවක් ඉරක් හඳක් දැකලවත් නැහැ. මොකද ಜಾති අන්දේක්. හැබැයි ඉතින් එයාට ඇහෙනවා මේ අනිත්‍යය කරන ප්‍රකාශ. මෙන්න මේ සුදු පාට වස්ත්‍රයක් තියෙන එක හරිම සුබයි, ඒක මේ පිරිසුදුයි, ප්‍රසන්නයි කියලා ඉතින් මේක ගැන කරන ප්‍රකාශ ඇහිලා දැන් මෙන්න මෙයාටත් වමනා වෙනවා සුදු පාට වස්ත්‍රයක්. ත එහෙම සුදු පාට වස්ත්‍රයක් දැන් මෙයා හොයද්දී දැන් ඔන්න කපටි මිනිස්සෙකුට අහු වෙනවා. කපටි වෙළෙන්දෙකුට අහු වෙනවා. එයා දන්නවා මේ මිනිස්සය ඇවිල්ලා ಜಾති අන්දෙක්, මෙයාව රවට්ටන්න පුළුවන්. එයා ඉතින් සම්පූර්ණයෙන්ම අල දැලි කුණු තැවරිච්ච, තෙල් තැවරිච්ච මේ කළු පාට එළුළම් වස්ත්‍රයක් තමයි සුදු පාට එළුළම් වස්ත්‍රයක් කියලා පූජා කරන්නේ. දුපාට එකක් කියලා දෙනවා. හැබැයි දැලිත් ගෑවිච්ච, තෙලුත් ගෑවිච්ච කළු පාට එළුළම් වස්ත්‍රයක්. දැන් එතකොට අපිට තේරෙනවා මොකද මේ මනුස්සයාට පාට පේන්නේ නැහැ. කලින් අත්දකලත් නැහැ. ඒ නිසා මෙයාව රවට්ටන්න පුළුවන්, අන්දන්න පුළුවන්. දැන් ඉතින් ඇඳ ගත්තා. හැබැයි වැරදි ඇඳුමක්. සුදු ඇඳුමක් කියලා කළු ඇඳුමක් ඇඳගත්තා. සුදු ඇඳුමක් කියලා පිරිසිදු ඇඳුමක් කියලා අපිරිසිදු ඇඳුමක් ඇඳගත්තා. බොහෝම පිරිසුදු ප්‍රසන්න ඇඳුමක් කියලා අප්‍රසන්න ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඇඳගෙන එයත් හැබැයි ප්‍රකාශ කරනවා මේ මම ඇඳගෙන ඉන්නේ හරිම පිරිසිදු ඇඳුමක්. මේකයිලා හරිම ලස්සනයි. දැන් මෙයාට හරි සතුටුයි මේ සුදු ඇඳුමක් ඇඳන් ඉන්නේ, හරිම ප්‍රසන්න ඇඳුමක් ඇඳන් ඉන්නේ, හරිම පිරිසුදු ඇඳුමක් ඇඳන් ඉන්නේ කියලා එයාට හරි සතුටුයි. සතුටු වෙලා එයා ප්‍රකාශත් කරනවා අනිත් අයට මේක තමයි හරිම ලස්සන ඇඳුම, හොඳම ඇඳුම, සුදුම ඇඳුම, පිරිසුදුම ඇඳුම, ප්‍රසන්නම ඇඳුම කියලා ප්‍රකාශත් කරනවා. ඒ මොකද අර වෙළෙන්දාව විශ්වාස කළා, ඒ කපටි වෙළෙන්දාව විශ්වාස කළා. එයා මෙයාව රවට්ටලා තමයි දුන්නේ. එයා ප්‍රකාශ කරනවා මේක ලස්සනයි, හොඳයි, ඔබතුමාට ගැළපෙනවා, මේක ඉතාම වටිනවා, ඔබතුමාටමයි මේක හරියන්නේ කියලා යාය වෙළඳ උපක්‍රම ටික, කූට උපක්‍රම ටික ඔක්කොම පාවිච්චි කළා. මෙයාගේ ඇඟේ ගැහුවා, මෙයා ඇඳගත්තා. ඒක දැන් මෙයා අදහනවා, මෙයා ඒක විශ්වාස කරනවා. විශ්වාස කළා මෙයා අනිත් පැයටත් කියනවා මම තමයි ලස්සන ඇඳුම ඇඳන් ඉන්නේ, මේක තමයි පිරිසුදුම ඇඳුම. ඒ ඇති කෙනාගේ අදහස මෙයා බාර අරගෙන ඒක ශ්‍රද්ධාවෙන් අදහලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ දැනගෙන නෙමෙයි, හැබැයි දැකලා නෙමෙයි, ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි රැවටිලා. එකතෙන් අපි මේ පංචස්කන්ධයත් පරිහරණය කරද්දී අපිත් මේ රැවටිලාද ප්‍රකාශ කරන්නේ කියලා එහෙනම් හිතලා බලන්න වටිනවා. අනිත් අය කියනවා මේ දේවල් කරා අපිට මේ සතුටක් ලැබුණා කියලා. ඒ අය කියද්දී ඉතින් අපිත් බලනවා ඒක කළා මෙහෙම සතුටක් ලැබෙනවද? ඇතැම් වෙලාවට අපි විවිධාකාර දේවල් වලට ඇබ්බැහි වෙන්න මේක සෑහෙන්න බලපානවා. ඇතැම් වෙලාවට කෙනෙක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉතින් ඒකේ කිසිම ආස්වාදයක් නොලබන මට්ටමේදී වුණත් තවත් කෙනෙක්ව ඒකට ඇඳ ගන්න, තවත් කෙනෙක්ව අමාරුවේ දා ගන්න, එයාගෙත් මුදල් මේ සඳහා යොදව ගන්න, තමන්ගේ මුදල් නැත්තම් මෙයාවත් මේ සඳහා පොළඹව ගන්න, ඉතින් ආ ලොකුවට ඒක වර්ණනා කරනවා. මේකේ තියෙන ආස්වාදයක් ගැන එයා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක අදහගෙන අනිත් කෙනෙකුත් ගන්න, අනිත් කෙනෙකුත් ඒකට ඇබ්බැහි වෙනවා. ඉතින් මේක මේ රටේ ලෝකේ නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. කොහොමද මේ තමන් වැටිච්ච වලේ තවත් කෙනෙක් වට්ටන්නේ? ඉතින් මිනිස්සුන්ට ඒ වගේ පුදුමාකාර මේ අනිත් කෙනෙක්ව එකාතකින් අමාරුවේ දාන ගතියක්, රවට්ටන ගතියක් ලෝකෙ පේන්න තියෙනවා. ඉතින් අපිත් රවටෙනවා. රවටිලා හැබැයි ඉතින් අපිත් ඒකමයි ඊළඟට ප්‍රකාශ කරන්නේ. අනිත් කෙනා කියපු දෙයමයි අපිත් ප්‍රකාශ කරන්නේ. මේක හොඳයි, මේක සුභයි, මේක සැපයි කියලා තමයි අපිත් ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ අන්‍ය පරිබ්‍රාජකයෝ, අන්‍ය තීර්ථකයෝ ඒගොල්ලන්ට ඇස් පේන්නේ නැහැ ඇත්තටම. ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැතුව මේගොල්ලෝ මේ ආරෝග්‍ය ගැන ප්‍රකාශයක් කරනවා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛාන්ති කියන මෙන්න මේ ගාථාවට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අර්ථකථනයක් දෙනවා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ට ඇස් නැහැ, ඇස් පේන්නේ නැහැ. ඒගොල්ලෝ අන්ධයි. ඉතින් එහෙම ප්‍රකාශයක් දැන් මේ ඔබතුමා කරන්නේ. මේකේ අර්ථය නිවැරදිව වටහාගෙන නැහැ. හැබැයි මෙන්න මෙහෙම අර්ථයක් දේශනා කරනවා. මේ තමන්ගේ ඇඟ අතගාලා පෙන්නවා, කය නිරෝගී කියලා කියනවා. මෙන්න මේකයි ආර්යෝග්‍ය, මෙන්න මේකයි ආරෝග්‍ය, මේකයි නිරෝගී බව, මේකයි නිවන කියලා කියනවා. හැබැයි මේක තනිකර වැරදි අර්ථකථනයක්. මේ අන්ධ වෙලා කරන ප්‍රකාශයක්, කරුණු දැනගෙන කරන ප්‍රකාශයක් නෙමෙයි කියලා බුදුරජාන් වහන්සේ ඊළඟට තවත් ඉදින් පැහැදිලි කරනවා. ඔබතුමා මේ ආරෝග්‍යයක් කියලා කියන්නේ, රෝගී බවක් කියලා කියන්නේ මේ කය, මේ කය පුදුම විදිහට රෝග නිදහනයක්. මේකේ විවිධාකාර gadu තියෙනවා, gedi හැදෙනවා. ඊළඟට මේකේ පුදුම දුකක් හටගන්නවා. ඊළඟට මේකට උලක් කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ ආබාධ හටගන්නවා, රෝගාබාධ හටගන්නවා. ඉතින් මෙන්න මේකක් එහෙමද දැන් එහෙමනම් ඔබතුමා ආරෝග්‍යයක් කියලා කියන්නේ, නිරෝගී බවක් කියලා කියන්නේ. මේක නිවනක් කියලා කියන්නේ කොහොමද? ඒ කියන්නේ නිරෝගී කයට නිවීමක් කියලා කියන්නේ කොහොමද? මොකද ආයිත් මේක ලෙඩ හටගන්නේ. ආයිත් මේක ජරාවටපත් වෙනවා. මේක මරණයටපත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම රෝගයකට නිධානයක් වෙච්ච රෝගයනට කැදල්ලක් වෙච්ච මෙන්න මේ කය තමයි ඔබතුමා මේ නිවනක් කියලා අත් දක්වන්න යන්නේ. ඒක තනි ක්‍රම වැරදි ප්‍රකාශයක්. අවබෝධය මත කරන ප්‍රකාශයක් නෙමෙයි. දැන් එතකොට මේ ඔබතුමාට මේ ආර්ය චක්කුන් නැති යේන ත්වං අරියේන චක්ුණා ආරෝග්‍යං ඥානේ යාසී නිබ්බාණං පස්සේ යාසීති. ඔබට මේ ඇත්ත වශයෙන් මේක තිබිය යුතු ආර්ය චක්ෂුෂය නැහැ. ඒ උතුම් වූ අවබෝධය මෙතෙන්දී ඇත්තේ නැහැ. එහෙම එකක් නැතුව මේ කරන ප්‍රකාශයක් තමයි මේ ඔබතුමා කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ අර මාගන්දීට උත්තර දෙනවා. මෙර මාගන්දී ඇඟ අත ගාලා පෙන්නලා මේකයි ආරෝග්‍යය, මේකයි නිරෝගී බව, මේකයි නිවීම කියලා ඇඟ පෙන්වුවාම බුදුහාඳුන් දෙන උත්තරේ තමයි ඒක. ඊට පස්සේ හැබැයි දැන් මේ කරන ප්‍රකාශ හරහා බුදුරජාන් වහන්සේ දිගින් දිගටම මේ උපමා උපමේය ගලපමින් කරන කතාව හරහා, දේශනාව හරහා දැන් මාගන්දීගේ හිතේ ලොකු පරිවර්තනයක් වෙගෙන යනවා. එතකොට දැන් එයා ඉල්ලනවා, එහෙමනම් ශ්‍රමණ භවත් ගෞතමයන්ට මගේ හිතේ පොඩි ප්‍රසන්නයක් බවක් ඇති වෙලා තියෙනවා. දැන් මටත් පුළුවන්ද මේ ආරෝග්‍යය ලබන්න? ඔබතුමා කියන ආරෝග්‍යය ලබන්න පුළුවන්ද? ඔබ වහන්සේ පෙන්වන ආරෝග්‍යය මට ලබන්න පුළුවන්ද? ඒක ගැන දැනගන්න පුළුවන්ද? ඔබ වහන්සේ පෙන්වන නිවීම මට සාක්ෂාත් කරගන්න පුළුවන්ද? මට ඒ සඳහා එනම් දහම් දෙසන්න පුළුවන්ද? විසදා ඔබ වහන්සේ ප්‍රහසද්ද? ඒක දැන් පොඩ්ඩක් පොඩ්ඩක් එකතකින් මේ මාගන්දිය දැන් බුදුරජාණන් වහන්සේ පැත්තට නැමෙනවා. ඒ සඳහා දැන් ආරාධනා කරනවා. ඊට පස්සේ දැන් ආයුත් බුදුරජාණන් වහන්සේ උපමාවකින්ම කාරණාවක් මතු කරනවා. මේ උපමාවමයි ගන්නෙ. අර විදිහටම මේ ජාති අන්ධ මිනිස්සෙක් ඉන්නවා. එයා ඒ විදිහටම රවට්ටනවා. අර වගේ එයා ඉඳද්දි හැබැයි එයාගේ මේ මිත්‍රයින්, එයාගේ ඥාතීන් එකතු වෙලා හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට එකගෙන යනවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා බෙහෙත් කරනවා. බෙහෙත් කළා. හැබැයි බෙහෙත් කරාට මොකද? මෙයාට ඇස් පේන්නේ නැහැ. මේ බෙහෙත වැඩ කරන්නේ නැහැ. අර මිනිස්සයා බෙහෙත් කරනවා, මේ වෛද්‍යවරයා බෙහෙත් කරනවා. හැබැයි මෙයාගේ ඇස් සනීප වෙන්නේ නැහැ. ඉතින් එතකොට බුදුහාඳුර අහනවා, ඉතින් වැඩක් නැහැනේ. මේ ශල්‍ය වෛද්‍යවරයාට ඒක නිකන් වෙහෙසක් විතරයි. මොකද මේ ලෙඩ සනීප වෙන ලෙඩෙක් නෙමෙයි. එහෙම වුණොත් මේකල තේරුමක් නැහැ. මේ වෛද්‍යවරයාගේ කාලනාස්ති වීමක් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මාගන්ධිය. මමත් ඔබට බණ කිව්වට ඔබ සනීපුනේ නැත්තම් ඔබට මේක අවබෝධුනේ නැත්තම් ඒක නිකන් මට වෙහෙසක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් නිකන් අදිමදි කරනවා. ඒ කියන්නේ මේ බහම් දේශනා කරන්න මෙයාට තවදුරටත් කරුණු පෙන්වලා දෙන්න පොඩ්ඩක් නිකන් අදිමදිකමක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒක දැක්කහම දැන් ආයෙත් අර මාගන්ධිය කියනවා අනේ එහෙම නෙමෙයි ස්වාමීනි මට මේක අවබෝධ කරගන්න පුළුවන්. මට මේක දේශනා කරන්න මේ ඔබ වහන්සේට මට ඒක අවබෝධ වෙන විදිහට දහම් දේශනා කරන්නත් පුළුවන් කියලා මේ මාගන්ධිය ආයෙත් ඉතින් ඉල්ලනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් දකින්න ලැබෙනවා අර ඊතාව උමනාවෙන් දහම් අහගන්න ආපු මේ බාහ්‍ය තාපසතුමාට බුදුරජාණන් වහන්සේ ඒ වගේම අගය කිරීමක් කරනවා. ඉතින් ඒකාතකින් මේක උපක්‍රමයක් කියලා හිතා ගන්න පුළුවන්. දැන් අර අරතනත්තගේ හිතේ උමනාව පහළ වුණාම තව පොඩ්ඩක් අගය කරනවා. එක පාටම ඔක්කොම ටික කියන්නේ නැහැ. ඔයාට ඉතින් කිව්වට වැඩක් නැහැ. ඉතින් මම ඕක කිව්වයි කියලා ඔයාට තේරෙන්නේ නැත්තම් මට ඒක නිකන් අනවශ්‍ය වෙහෙසක් කියලා පොඩ්ඩක් ඉතින් අර කියන්න අදිමදි කරනවා. දේශනා කරන අදිමදි කරනවා. එතකොට අරයන්ගේ හිතේ තවත් උමනාව පහළ වෙනවා. එක්තරා අන්දමකේ තවදුරටත් අවධානය යොමු කර ගැනීමක් මේක තවදුරටත් ඌමනාව පහළ කර ගැනීමක් ඒ හරහා සිද්ධ වෙනවා. ඉතින් බාහ්‍ය දාරුචීරියත් ඒ වගේමයි බුදුහාඳුරෝ කිව්වහම මම මේ පිණ්ඩපාතේ වඩින්න වෙලාව මට දැන් බණ කියන්න බැහැ කියලා කිව්වහම ආයිත් ඇවිටිලි ගන්නවා. යාඥා කරනවා බණ කියන්න කියලා. දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාවටත් ප්‍රතික්ෂේප කරාම ආයිත් බාහ්‍ය කියන්නේ මම මේ ඕනලාවක මිය යන්න පුළුවන්. මගේ ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. ඔබ වහන්සේගේ ජීවිතය ගැනත් විශ්වාසයක් නැහැ. අනේ ඒ නිසා මට බණ කියන්න කියලා තමයි ආයෙත් යාඥා කරන්නේ. ආයාචනා කරන්නේ. එතකොට තමයි බුදුරජාන් වහන්සේ බණ කියන්නේ. ඒ වගේමයි මෙතෙන්දිත් මේ මාගන්ධියටත් බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමකින් අදිමදි කිරීමක් කරනවා බණ කීම සම්බන්ධයෙන්, ධර්මයේ දේශනා කිරීම සම්බන්ධයෙන්. හැබැයි එතකොට ඉතින් ආයෙත් මාගන්ධිය දහම් දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක් කරාට පස්සේ දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ ආයිත් උපමාවක් ඉදිරිපත් කරනවා. අපිට පේනවා මේ සූත්‍රය තුළ බොහෝ උපමා තියෙනවා. දැන් මේ උපමාව ඉදිරිපත් කරන්නේ අර උපමාවමයි. ඒ කියන්නේ අර ජාති අන්ධ තැනැත්තා අර විදිහට දැන් රැට වෙලා කටයුතු කරනවා. ඒ අතරේ එයාගේ මිත්‍රයින් යහ ඥාති න්‍යාව එකගෙන යනවා අර ශල්‍ය වෛද්‍යවරයා ගාවට. එහෙම ගියාට පස්සේ දැන් මේ බෙහෙත් කරන ආකාරය හිතන් මේ සූත්‍රය එනවා. තස්සසෝ බිසක්කෝ සල්ලකත්තෝ බේසජ්ජං කරෙය්‍ය. දැන් එතකොට මේ වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍යවරයා එතනටාට බෙහෙත් කරනවා. මොනවාද කරන්නේ? උද්ධ විරේචනං අධෝ විරේචනං අංජනං පච්චංජනං නත්තු කම්මං. ඒ කියන්නේ ඌර්ධ විරේජන. ඒ කියන්නේ දැන් මේ අපි කියන්නේ ලය විරේක එහෙම කියලා. ඔන්නේ ලය විරේක වගේ දේවලුත් කරනවා. ඊළඟට මේ අනිකුත් විරේකක් කරනවා. බඩ යන්න දීලා ඉතින් ඒකත් සුද්ධ කරනවා. අපි දන්නවනේ ආයුර්වේදයේ ඉතින් ඔය වගේ උපක්‍රම සෑහෙන්න පාවිච්චි කරනවා. ඊළඟට මේ ඇස් වලටත් බේත් දාලා ඒවත් කරනවා. නස්න කර්මත් කරනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් ආයුර්වේදයේ දකින්න ලැබෙන ඒ විවිධාකාර උපක්‍රම යා පාවිච්චි කරනවා ගැනත් පුංචි සඳහනක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. දැන් එතකොට එහෙම බෙහෙත් කරලා දිගට කටයුතු කරද්දී මෙයා දැන් සනීප වෙනවා. චක්කූණි උපාදේය චක්කූණි විසෝදේය. එයාගේ ඇස් පේන්න ගන්නවා. හැබැයි දැන් ඇස් පේන කොටම දැන් එයාට තේරෙනවා මේ ඇඳගෙන ඉන්න ඇඳුම ගැන. තේල මසිකතේ සාහුල චීවරේ චන්දරාගෝ සෝ පහීයේද. එතකොට මොකද වෙන්නේ? මේක දැකපු ගමන් මේ ඇඳගෙන හිටිය ඇඳුම ගැන ආසාව දුර වෙනවා. ඒ ගැන තිබිච්ච චන්දරාගේ ඉවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. අර මේ තමන්ට මේ ඇඳුම රවට්ටලා දීපු මිනිස්සයා මිත්‍රයෙක් නෙමෙයි තවදුරටත් සතුරෙක් විදිහට සලකනවා. තමන්ව රවට්ටුවා කියලා තේරෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මිනිස්සයව මරලා දාන්න හිතන් හිතෙනවා. අපිට ජීවිතාවෝරෝපේ තබ්බම් මඤ්ඤය අර මනුස්සයාගේ ජීවිතේ උනන්දු නැති කරන්න අවශ්‍ය වටිනවා කියලා මරලා දාන්න තරණ මා මෙච්චර රැවට්ටුවා නේද කියලා මේ අන්ද මනුස්සයා දැන් සූපත් වුණාට පස්සේ වැටහෙනවා. මොකද මෙච්චර කාලයක් මනුස්සයා කීපිකා අඳහගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒ මනුස්සයා කිව්වා මේ ඇඳුම හරිම හොඳයි, මේක හරිම වටිනවා, මේක සුදුම සුදු පාටයි, මේක හරිම පිරිසුදුයි කියලා කිව්වා කියලා තමයි එයා රැවට්ටුවේ. හැබැයි ඒක මෙයා රැවටුණා. ඒකට මෙයා රැවටුණා, ඒක පිළිගත්තා, අර මනුස්සයාව ඇදහුවා. එහෙම කටයුතු කරා දැන් කාලයක් තිස්සේ. දැන් හැබැයි Tamanටම පෙනුණා මේක ඇති දෙයක් නැහැ. මේක ගන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා දැලිකුණු තැවිරිච්ච තෙල් තැවිරිච්ච ඇඳුමක්. මේක සුදු පාට ඇඳුමක් නෙවෙයි, මේක කළු පාට ඇඳුමක්. හිතාගෙන හිටියේ මේක සුදු පාටයි කියලා, බැලුවා මේක කළු පාටයි. පුදුමාකාර රැවටීමක ඉඳලා තියෙනවා කියලා අන්න තමන්ට තේරුණාට පස්සේ ඒ තමන්ව රැවට්ටපු මිනිස්සයා ගැන පුදුම ද්වේෂයක් පහළලා තියෙන්නේ. ඇඳුමත් එපා වුණා, ඇඳුමත් ඉවත් කරා. අර මිනිස්සයා ගැනත් වෛරයක් ඇති කරගෙන තමයි ඉන්න මට්ටමට මෙයාපත් වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියන දැන් මේ ඇස් ලැබුණා වගේ එහෙමනම් මම ධම්ම දේශනා කරන්න කෙරුවොත් එහෙමනම් ඔබටත් මේ ආරෝග්‍ය ලැබේවි. මේ මම් පෙන්නන මේ නිවරදී ආරෝග්‍ය ලැබේවි. මේ නිවන පසක් කරගන්න පුළුවන් වේවි. ඊට කෙටියෙන් මෙතනදී ඇත්තටම ධර්මය හා සම්බන්ධ තව ටිකක් ඉතින් විස්තර වෙන්නේ කෙටියෙන්. තස්සතේ සහ චක්කුප්පාදෝ යෝ පංචඋපාදානස්කන්ධේසු චන්දරාගෝසෝ පහීයේද. දැන් එතකොට මේ පංචඋපාදානස්කන්ධේ උපමා වෙලා තියෙන්නේ අර කියපු ඇඳුමට. ඒ ඇඳුම තමයි ඇඳගෙන ඉඳලා තියෙන්නේ අපි හොඳයි කියාගෙන, සුබයි කියාගෙන, සැපයි කියාගෙන, මගේ කියාගෙන. හැබැයි පස්සේ තමයි ඇස් ලැබුණාම තමයි තේරෙන්නේ මේක මගේ නෙමෙයි, මේක සුබ නැහැ, මේක පිළිකුල්, මේක අසුබයක්, ඒ වගේමයි මේක අනිත්‍යයි, මේක දුකයි. ඉතින් මෙන්න මේ ලක්ෂණ ටික, මෙන්න මේ අවබෝධය, මෙන්න මේ නුවණ පහළ වීම තමයි ධර්මයක් අපි වඩන්න වඩන්න, විපස්සනා වඩන්න වඩන්න අපි තුළ සිද්ධ වෙන්නේ. අපි මෙතෙක් කාලයක් මේ පංච උපාදානස්කන්ධයන් සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් අපිට තිබිලා තියෙනවා. අපේ පරම්පරාවෙන්, අපේ අම්මලා තාත්තලා, අපේ ගුරුවරු, ඥාතීන්, අපේ යහළු මිත්‍රාදීන්, මේ ලෝක සම්මුතීන්, මේ සියල්ලම නම් කියන්නේ මේක හොඳයි කියලා. මේ රූපේ මගේ කියලා, වේදනා මගේ කියලා, සංඥා මගේ කියලා, සංස්කාර මගේ කියලා, සියලුම නිර්මාණයන් මගේ කියලා, සියලුම දක්ෂතාවයන් මගේ කියලා, ඇස්කන් ආසාදී ඉඳුරන් ඔක්කොම මගේ කියලා, මේ ඔක්කොම සුබයි කියලා, මේවා ඔක්කොම හොඳයි කියලා, මේවා ලැබීමම සැපක් කියලා, මේ ඔක්කොම මේ විදිහේ විපරීත තත්ත්වයක් තමයි තියෙන්නේ. මමත් ඒක තමයි අදහන්නේ. ඒ අනුවම තමයි මමත් කටයුතු කරන්නේ. ඒ අනුවම තමයි මමත් ඉස්කෝලේ යන්නේ. ඒ අනුවම තමයි මමත් පාඩම් කරන්නේ. ඒ අනුවම තමයි මමත් ඉගෙන ගන්නෙ. ඒ අනුවම තමයි විභාග සමත් වෙන්නේ. ඒ අනුවම තමයි කටයුතු කරන්නේ. ඒ අනුවම තමයි රැකියා කරන්නේ. ඒ අනුවම තමයි විවාහ වෙන්නේ. ඒ අනුවම තමයි තව තවත් දුරට කටයුතු කරන්නේ. මොකද මේ ලෝක සම්මුතිය තියෙන්නේ ඔච්චරයි. ඒ ලෝක සම්මුතිය තුළින් අපිව මෙහෙවලා තියෙන්නේ. ඒක තුල අපි ගිලා බහැලා ඉන්නේ. ඒක අපි පිළි අරන් ඉන්නේ. ඒ සම්මුතියට අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒතර ඒ පිළිගත්ත පිළිගැනීම, ඒ සම්මුතිය දැන් එහෙමනම් එකාතකින් විමසා බැලීමක්, ආපිට බැලීමක්, උඩුගම් බලා පීනීමක් තමයි දැන් එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ ඉදපත් කරන මාර්ගය තුල තියෙන්නේ. අපිට ඒ අපේ පිළිගැනීම් ටික නැවත ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. අපි රැවටිලා ඉන්න ආකාරය ගැන අපිටම විමසන්න සිද්ධ වෙනවා. අපි කරන මෝඩ වැඩේ ගැන අපිටම තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා එක්තරා අන්දමක මඟ පෙන්වීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මෙතනදී අර ශල්‍ය වෛද්‍යරය වගේ තමයි බුදුරජාන් වහන්සේ. දැන් අර රෝගියාව, ක්ලාදුරු රෝගියාව, නැත්නම් අර ඇස් අන්ධ වෙච්ච තැනැත්තව මේ එකගෙන යනවනේ අපි මේ ශල්‍ය වෛද්‍යරයෙක් ගාවට. ඒ ශල්‍ය වෛද්‍යරය තමයි මේ බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ විවිධාකාර අන්දමින් ලෙඩ හොඳ කරන්න යම් යම් මේත් හේත් කරද්දී ඉතින් අපිට ඒවා හරහා කටයුතු කරන්න පුළුවන් නම් අන්න අපිට සුව වේවි. හැබැයි ඉතින් ඒවා ලැබිලා සුවපත් වෙන්නේ නැත්නම් එහෙම ලෙඩුත් ඉන්නවා ඉතින්. අර බුදුරජාණන් වහන්සේ කිව්වා ඉතින් ඒතකොට වෙහෙසයි. මොකද බේත් දුන්නට ලෙඩේ සුව වෙන්නේ නැහැ. එක්ක මෙයා අපත්‍ය ආහාර ගන්නවා, මේකට සැලකිලිලෙන් කටයුතු කරන්නේ නැහැ, එක්ක හරියට බේත් ටික බොන්නේ නැහැ. ඒ වගේ අර ලෙඩාගේ පැත්තෙත් යම් යම් අඩුපාඩු තියෙනවා නම් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ලෙඩා බොහොම කී කරුව තමන්ගේ ඒ ಗುಣ දොස් ඔක්කොම ප්‍රකාශ කරගෙන අඩු වෙනවද වැඩි වෙනවද කියලා හරියට නිවැරදිව ප්‍රකාශ කරගෙන හෙලි කරගෙන ඊළඟට ඒකට පත්‍ය ආහාර විතරක් අරගෙන බොහොම සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් රෙඩි සුවපත් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මමත් මේ පංච උපාදානස්කන්ධයේ චන්ද රාගෝ සෝ පහියේද. මේ චන්ද රාගයක් තිබුණා මේ උපාදානස්කන්ධ පහ ගැන. මෙන්න මේක තමයි එතකොට දීර්ඝ කාලයක් තිස්සේ අපි මේකට තමයි අහු වෙලා හිටියේ. මේ පංච උපාදානස්කන්ධයකට තමයි අපි අහු වෙලා හිටියේ. මේකම තමයි අපි දැඩිව අරගෙන හිටියේ. උපාදාන කරද්දී රූපේම තමයි අපි උපාදාන කරගත්තේ. ඊළඟට උපාදාන කරද්දී එක්ක වේදනාවම තමයි අපි උපාදාන කරගත්තේ. උපාදාන කරද්දී සංඥාවන්ම තමයි අපි උපාදාන කරගත්තේ. විවිධාකාර සංකේත, විවිධාකාර ලක්ෂණ, විවිධාකාර සංඥා, විවිධාකාර ආකල්ප මේ ඔක්කොම අපි උපාදාන කරගත්තා. ඊළඟට අපි උපාදාන කරනවා කියලා, අල්ල ගන්නවා කියලා, ග්‍රහණය කර ගන්නවා කියලා, කැමති වෙනවා කියලා අපි අපේ හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස්, විවිධාකාර සිතුවිලි, විවිධාකාර සංස්කාර, විවිධාකාර දක්ෂතා, නිර්මාණශීලී කියාගෙන අපි ඒවම තමයි උපාදාන කරගත්තේ. ඊළඟට ඇස් කන් ආසාදී ඉඳුරන්ගෙන් අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඒ අරමුණු ගනිද්දී ඒ පහළ වෙන දැනීම ඒකම මම කියාගත්තා, ඒකම මගේ කියාගත්තා, ඒකම අපි උපාදාන කරගත්තා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි හිතියේ. ඒ විදිහට තමයි ඊළඟට භවයක් පැනුනේ. බුදුරජාණන් වහන්සේ මේ ටිකක් කෙටියෙන් මෙතෙන්දී මේ තවදුරටත් ගැඹුරක් දේශනා කරනවා මාගන්ධියට. ඒතර මේ උපාදාන කරගෙන උපාදාන කරගත්තම එතනින් තමයි භව තත්ත්වයක් පැනෙන්නේ. අමුතු තත්ත්වයක් හැදෙනවා දැන් යාට. ඒ කලින් හිටිය සරල තත්ත්වයක් නෙමෙයි දැන් මේ උපාදාන වෙච්ච තත්ත්වයක්. ඒක තුල ග්‍රහණය වෙච්ච තත්ත්වයක්. ඒක තුල මුල් බැහැගත්තු තත්ත්වයක්. ඒකෙන් දැන් එයා ඇඳගත්තා. ඒකෙන් දැන් එයා යම් තැනකට ආරෝපණය වුණා. ඒක දැන් ඔන්න භව තත්ත්වයක්. එයා තනාගත්තු තත්ත්වයක්. හදාගත්තු තත්ත්වයක්. හිතින් නිර්මාණය කරගත්ත තත්ත්වයක්. සංකල්පමය වශයෙන් හිතාගත්තු තත්ත්වයක්. ඒක තුල දැන් ඉන්නවා. ඒ තුල දැන් ජීවත් වෙනවා. ඒක දැන් ඉපදුනා. ඒක හැබැයි ජරාවට පත් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක බොහොම පවත්ව ගන්න බැරි දෙයක්. අනිස්තිර දෙයක්. ඒක දැන් කැඩෙනවා, ඒක බිඳෙනවා, ඒක ජරාවටපත් වෙනවා. දැන් ඔන්න දුක පහල වෙනවා. ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. එය මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හොයි. දැන් කතකින් මේ බුදුරයන් වහන්සේ තවත් ගැඹුරකින් දේශනා කරනවා. කොහොමද මේ දුක හටගන්නේ? මේ උපාදාන කරන්න ගිහිල්ලා. දැන් මෙහෙම කිව්වහම දැන් තවත් දොරටත් මේ මාගන්ධියට දැන් තවත් ඉතින් හොඳට නුවණ පහළ වෙනවා. එයාට උවමනාව වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසන්න බව වැඩි වෙනවා. පුළුවන්ද මට මේ අස්නේ නැගිටින් නැතිවම රහත් වෙන්න? එහෙමත් නැත්නම් මේ ඒ වගේ දහමක් මට දේශනා කරන්න. මේ අවබෝධය මට ලබාගෙන මේ අසුනේ නැගිටින්න තරමට මට මේ ස්වාමීන් වහන්සේට පුළුවන්ද මට බණ කියන්න කියලා. ඉතින් මේ මෙයාගේ මේ කරන ප්‍රකාශ වල කේතරන්නම් දැන් මේ දහම ටැල්මක් ඇතිලා තියෙනවද, මේක අවබෝධ කරගැනීමේ උවමනාවක් යාගේ හිතේ ඇතිලා තියෙනවද කියලාත් ඉතින් පේන්න තියෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එහෙමනම් මාගන්ධිය මෙන්න මෙහෙම කරන්න කියලා ඉතින් මාර්ගය කියලා දෙනවා. තේනහි ත්වම් මාගන්ධිය සත්පුරුෂේ බජෙයාසි. එහෙමනම් මාගන්ධිය ඔබ සත්පුරුෂයෙන් ඇසුරු කරන්න. සත්පුරුෂයෙන් ඇසුරු කරද්දී සද්ධම්මං සොස්සසි. ඔබට සද්ධර්මය අහන්න ලැබේවි. සද්ධර්මය අහන්න ලැබීම නිසා ඊට පස්සේ ඔබට ධර්මානුධර්ම ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න හැකි වේවි. මොකද මේ සත්පුරුෂයා කියලා දේවි මෙන්න මේකයි හරි දේ, මෙන්න මේකයි වැරදි දේ, මෙන්න මේවෙන් වළකින්න, මෙන්න මේ අනුව කටයුතු කරන්න, මෙන්න මේ විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න කියලා මේ ධර්මයක් හරහා යාට කියලා දේවි. එහෙමනම් අන්න ඒ වෙලාවේදී මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න, ඒකට බැහැ ගන්න. ඊට පස්සේ ධම්මානුධම්මං පටිපජ්ජසිස් පටිපජ්ජිස්සසි. මේ ධර්මානුධර්මයට අනුව කටයුතු කරන්න. තතෝ තම්මාගන්ධිය සාමංගේව ඤස්සසි සාමං දක්කිසි. එතකොට අන්න ඔබටම දකින්න ලැබේවි, ඔබටම අවබෝධ කරගන්න ලැබේවි. එතකොට මෙන්න මේ වචනේ ඉතාම වැදගත්. සාමංගේව ඤස්සසි සාමං දක්කිසි. තමන්ම දැනගන්නවා, තමා තුලින්ම දැනගන්නවා, තමා තුලින්ම අවබෝධ කරගන්නවා. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන විශේෂත්වය ඒකයි. අපි මුලදී බුදුරජාණන් වහන්සේව අදහගෙන උන්වහන්සේගේ මේ ශ්‍රද්ධාවෙන් වැඩේ පටන් ගන්නවා. හැබැයි තමා තුලින්ම දැක ගන්න ලැබෙනවා. තමන්ගේ කය තුලින් අවබෝධ කර ගන්න ලැබෙනවා. තමන්ගේ හිත තුලින් අවබෝධ කර ගන්න ලැබෙනවා මේ ධර්මයේ තියෙන සත්‍යතාවය. එතන තමයි නොසැලෙන ශ්‍රද්ධාවක් කෙනෙක් තුල පහළ වෙන්න පටන් ගන්නෙ. මොකද මුලදී තියෙන ඇදහිල්ලක්. මුලදී අපිට තේරුනේ නැහැ අපිට තාම දැක ගන්න බැරි වුණා. අපේ කය තුලින් අපේ හිත තුලින් සත්‍ය අවබෝධ කර ගන්න බැරි වුණා. හැබැයි අපේ කය තුලින් අපේ සිත තුලින් සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ගයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට ආයේ වෙන තැන්වල ගිහිලා බලන්න දෙයක් මේ ඇතුළෙන් තමයි හොයාගන්න තියෙන්නේ. ඇතුළතින්ම මේක අවබෝධ කරගන්න මාර්ගයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. සාමං ඒම ඤස්සති සාමං දක්කිසි. ඉමේ රෝගා ගණ්ඩා සල්ලා ඉද රෝගා ගණ්ඩා සල්ලා අපරිසේසා නිරුජ්ජಂತಿ. එතකොට මෙන්න මේකයි මෙන්න මේකයි රෝගය මෙන්න මේකයි gaduwa මෙන්න මේකයි උල. හැබැයි මෙන්න මේ தത്വේ රෝගයක් නැහැ gaduwak නැහැ උලක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම දුක නිරුද්ධ වීමක් තියෙනවා. මෙන්න මෙතන නිවීමක් තියෙනවා කියලා. එහෙමනම් මෙන්න මේ ප්‍රතිපදාව කරහා යද්දී තමන්ටම දාලා මේ වැඩේ කරද්දී තමා තුලින්ම ඔන්න නිවීමක් අඳුනගනීවි. එතන ලස්සනට එක අතින් අපිට කියන්න පුළුවන් සතිපට්ඨානයේ බුදුරජාන් වහන්සේ පුදුම ලස්සනට අපිව ගෙනල්ලා දාලා තියෙනවා. තමා තුලින්ම ආબોධ කරගන්න. ඒ මරණාසන්න මට්ටමේදී බුදුරජාන් වහන්සේ පිරිනවන් පාන කිට්ටු වෙලා ඒ කරපු ප්‍රකාශය. තමන්වම සරණ කරගන්න. තමන්වම පිහිට කරගන්න. අනඤ්ඤ සරණ. ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්ම සරණ අනඤ්ඤ සරණ. ධර්මයෙන්ම පිහිට කරගන්න, ධර්මයෙන්ම දිවයිනක් කරගන්න, ධර්මයෙන්ම සරණ කරගන්න වෙනත් සරණක් නැහැ. අත්තදීපා විහෙරද අත්ත සරණ අනඤ්ඤ සරණ. තමන්වම දිවයිනක් කරගන්න, තමන්වම සරණ කරගන්න වෙනත් සරණක් නැහැ. මොකද ඒ තමයි චත්තාරු සතිපට්ඨානේ භාවේ යාසි. ඊතර මෙන්න හතර සතිපට්ඨාන ධර්මයන්ම ධර්ම මාර්ගයේ වශයෙන් වඩන්න. එතකොට තමා තුලින්ම අවබෝධ කරගන්න ලැබෙවි. හතර මේ හතර සතිපට්ඨාන ධර්මයන් අපි තමා තුලයි වඩන්න තියෙන්නේ. තමන්ගේ කයයි ඒ සඳහා ප්‍රයෝගී කරගන්න තියෙන්නේ. තමන්ගේ හිතයි ඒ සඳහා ප්‍රයෝගී කරගන්න තියෙන්නේ. එතකොට මේ සාමඤ්ඤේව ඤස්සසි සාමං දක්කිසි. එතකොට තමා තුලම දැක ගන්නවා, තමා තුලින්ම අවබෝධ කරගන්න. ඉමේ රෝගා ගණ්ඩා සල්ලා. මෙතන තියෙනවා රෝගයක්, මෙතන තියෙනවා ව්‍යාධියක්, මෙතන තියෙනවා දුකක්. මෙතන තියෙනවා gaduwa, මෙතන තියෙනවා උලක්. හැබැයි ඒකෙන් ඉවත් වෙච්ච ස්වභාවයකුත් ඔන්න මට විටින් විට හෝ සාක්ෂාත් කරගන්න ලැබෙනවා. මෙතන ඒ තත්ත්වයේදී රෝගයක් නැහැ. ඒ තත්ත්වයේදී gaduwak නැහැ. ඒ තත්ත්වයේදී උලක් නැහැ. ඒ තත්ත්වයේ යම් සංසඳීමක් තියෙනවා. එහෙනම් මේ සංසන්දනාත්මකව අපි මේ දුක හරහා ගිහිල්ලාම තමන්ගේ කය හිත පාවිච්චි කළාම මේ දුකෙන් නිරෝධයක් දුකේ ූපසමයක් අවබෝධ කරගන්න හැටි බුදුරජාන් වහන්සේ එක්තරාන්දමින් සංක්ෂිප්තව මෙතනදී ඉඟි කළා තියෙනවා. එතකොට අපි මේ යම් අවස්ථාවකදී රෝගයක් නොවන උලක් නොවන gaduwak නොවන යම් සංසිඳීම් තත්වයක් සාක්ෂාත් කරගත්තා නම් එතන උපාදානයක් නැහැ. එතන උපාදාන නිරෝධයක් තියෙනවා. උපාදාන වෙන්නේ නැති තැනක්. හිත සංසුන් වෙන තැනක්, හිත නතර වෙන තැනක්, හිත එහෙට මෙහෙට පණින්නේ නැති තැනක්. උපාදාන නිරුද්ධ වෙච්ච තැනක එනම් භව තත්ත්වයක් නැහැ. අලුතෙන් තත්ත්වගත වීමක් නැහැ. ඇඳ ගැනීමක් නැහැ. කෙනෙක් බවට පත්වීමක් නැහැ. පුජ්‍යල භාවයක් තනා ගැනීමක් නැහැ. ආරෝපණය වීමක් නැහැ. හුදු අවබෝධයක්. දැනුවත් බවක්. භව නිරෝධෝ භව නිරෝධා ජාත නිරෝධෝ. එතන එහෙනම් හට ගැනීමක් නැහැ, જાතියක් පටන් ගැනීමක් මොකක්වත් නැහැ. එතන එහෙනම් ශෝක කිරීමක්, හඬා වැළපීමක්, දුම්නස් වීමක් ඒ මොකක්වත් නැහැ. එතන ඔන්න නිවීමක් තියෙනවා. එතන යම් සැනසීමක් තියෙනවා, සහනයක් තියෙනවා, සාමයක් තියෙනවා, ශාන්ත බවක් තියෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා කරාම දැන් ඉතින් ඊටාම පැහැදෙනවා මේ මාගන්ධිය පරිබ්‍රාජකයා. ඊට පස්සේ ඉතින් දහමේ බොහෝ සූත්‍රවල දේශනා වෙන අන්දමට කියනවා මේ හරියට උඩුකුරු යටිකුරු වෙලා තිබිච්ච දෙයක් භාජනයක් උඩුකුරු කළා වගේ ඊළඟට ආවරණය වෙලා තිබිච්ච දෙයක් නිරාවරණය කළා වගේ ඊළඟට මුලා වූ මිනිස්සෙකුට මම්මුලා වෙච්ච කෙනෙකුට මාර්ගය පැහැදිලි කරලා දුන්නා වගේ ඒ වගේමයි මේ භාගතුන් වහන්සේ මට හරියට මේ අන්ධකාරයේ තෙල් පහනක් දැල්වුවා වගේ මේ ධර්ම දේශනා කළා. ඒ නිසා මම භාගතුන් වහන්සේ සරණ යනවා. මම මේ ධර්මයේ සංඝයා සරණ යනවා. දිවිහිම් කොට සරණ යනවා. ඒ නිසා මට භාගතුන් වහන්සේ ළඟ පැවිදි බව ලැබේවා. මට උපසම්පදාව ඔබ වහන්සේ ගණ ලැබේ ළඟ ලැබේවා කියලා දැන් මේ අර බුදුහාඳුරන්ට බැනපු කෙනා බුදුහාඳුරන්ට නිග්‍රහ කරපු දෙනා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා දහම් සරණ ගිහිල්ලා සංඝම් සරණ ගිහිල්ලා එපමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් දැන් යාඥා කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් හෝ වෙනත් ලබ්ධිකෙක් තීර්ථකෙක් වේවා පරිබ්‍රාජකෙක් වේවා මේ වෙනත් පැත්තක හිටපු කෙනෙක් මෙහෙන් ඇවිල්ලා ඉල්ලුවොත් හැබැයි අපි පොඩි වැඩක් කරනවා. ඒ තමයි මාස හතරක් අපි පිරිවෙස් කාලයක් තියෙනවා. එක පාටම උපසම්පදාව මහානකම දෙන්න යන්නේ මාස හතරක් එයාට ඉන්න කියනවා මේ සංඝ පිරිස ඇසුරේ අනිකුත් කටයුතු කරගෙන. එතකොට එයාගේ කල්ක්‍රියාව දැකලා එයාව පරීක්ෂා කරලා ඊළඟට ඔන්න ඒ ගැන දැන් එයා ගැන එයාගේ ක්‍රියාව ගැන පැහැදිලා ඔන්න ඒ බඳු ආරාධනාවක් ලැබිලා ඊට පස්සේ සංඝයා පැවිදි කරාවි. මේක තමයි අපේ සාමාන්‍ය සම්ප්‍රදාය කියලා බුදුරජාන් වහන්සේ ඉඟි කළා. ඊළඟට හැබැයි කියනවා මේ මම හැබැයි මේ පුජ්‍යල නානත්වයත් මෙතින් සලකනවා. ඒ කියන්නේ ඇතම් අය ඉන්නව එහෙම අවශ්‍ය නැහැ. මට පේනවා එයාගේ තියෙන කුසලතාවය. මට පේනවා එයාගේ තියෙන හැකියාව. ඒ නිසා මෙහෙම සාමාන්‍ය සම්ප්‍රදායක් අපි අනුගමනය කරනවා. හැබැයි මෙතෙන්දී මට පුජ්‍යල නානත්වයක් මේ දකින්න ලැබෙනවා කියලා. ඉතින් මෙහෙම ඉල්ලුවාට පස්සේ මහාන උපසම්පදා ඉල්ලුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාව මේ මාගන්දිය පැවිදි වෙනවා. ඊළඟට උපසම්පදාව ලබනවා. ඊට පස්සේ හුදෙකලාව කටයුතු කළා. මේ දහම අවබෝධ කරගන්නවා. මේ දහම අවබෝධ කරගෙන රහතුන් වහන්සේලා අතර රහතන් වහන්සේලා අතර තවත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අරහත්ත්වයට පත් වෙනවා. හොඳයි පින්වත්, එහෙනම් අපිට දකින්න ලැබෙනවා මේ සූත්‍ර දේශනාව තුළ ඒකාතකින් ගැඹුරු කාරණා කීපයක්, බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය සම්බන්ධයෙන් දේශනා කරපු කාරණා කීපයක්, ඒ වගේම විවිධාකාර උපමා උපමේය දක්වමින් බුදුරජාන් වහන්සේ මේ මාගන්දියගේ හිතේ තිබිච්ච මේ දැඩි ආකල්ප ඉවත් කළා. එයාව දමණය කළා, එයා තුල පැහැදීමක් ඇති කළා, එයාට මාර්ගය කියලා දීලා අන්තිමට තමන්ගේම ශ්‍රාවකෙක් බවට පත් වෙලා අරහත්ත්වය දක්වා මාර්ගය පෙන්වා දීපු ආකාරයත් ඉතින් අපිට දකින්න ලැබෙනවා. එහෙනම් අපිත් මේ කාරණා තේරුම් අරගෙන අපි තුලත් තියෙන දැඩිකම් එහෙමත් නැත්නම් ඔලොමලකම් දුරු කරගෙන ධර්ම තුල ප්‍රසාදයක් ඇති කරගෙන අපේ හිතත් නිවා ගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් මේ ධර්මදේශනා මාලාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාගන්ධේ සූත්‍රයේ මුල් කරගත්ත මේ ධර්මදේශනා මාලාව අපි අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.